ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ වාසනා ඩිසිල්වා ගුරු මෑණියන්.
අයිබන් දුවේ පුතේ, අද දින අපි ඔබට උගන්වන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයයට අදාළව 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ අපිට ඉගෙන ගැනීමට නියමිත සෞඛ්‍යවත් ජීවිතයක් සඳහා යෝග්‍යතාවය පවත්වා ගන්න යමු කියන පාඩම. මෙහිදී දුවේ පුතේ අපිට 11 ශ්‍රේණියේදී එක කොටසකුත් 10 ශ්‍රේණියේදී එක කොටසකුත් ඉගෙන ගන්න සිදු වෙනවා. අපි මුලින්ම එහෙනම් බලමු යෝග්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. අපි කෙටියෙන් හඳුන්වනොත් යෝග්‍යතාවය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට ක්‍රියාකාරකම් කිරීමට ශරීරය තුළ තියෙන හැකියාව. ඒ තමයි ශාරීරික යෝග්‍යතාවය. අපිට එතකොට මානසික යෝග්‍යතාවය තියෙන්න ඕනේ, සමාජීය යෝග්‍යතාවය තියෙන්න ඕනේ. නිරෝගී පුද්ගලයෙකුට ශාරීරික, මානසික වගේම සමාජීය යෝග්‍යතාවයකුත් තියෙන්න ඕන. ක්‍රීඩාවට සම්බන්ධව අපිට කතාකරන සිදු වෙනවා මේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව. අපි එතකොට 10 වසරදී අපිට ඉගෙනුම ලබන්න නියමිත සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ අද අපි කතා කරමු. පුතේ, සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධක කියලා කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට එදිනෙදා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට ඍජුවම දායක වන සාධක වෙනවා. සෞඛ්‍යවත් ජීවිතයක් ගත කරන්න අපිට ඕනවන සාධක වලට අපි කියනවා ශාරීරික යෝග්‍යතා සාධක කියලා. මේ ශාරීරික යෝග්‍යතා සාධක අපිට පහක් දකින්න පුළුවන් වෙනවා. ඒ මොනවාද කියලා එකින් එක සලකා බැලුවොත් හෘදයාස්‍රිත දැරීමේ හැකියාව, පේශිමය දැරීමේ හැකියාව, පේශිමය ශක්තිය, නම්‍යතාවය හා ශාරීරික සංයුතිය. මේ පාඩම අපේ විෂය නිර්දේශයට අලුතින් එකතු වෙච්ච පාඩමක්. ඒ නිසා හොඳින් අහගන්න, ඔයාලගේ සාමාන්‍ය පිළ විභාගයට වඩාත් අවශ්‍ය වන නිසා. අපි දැන් බලමු මේ එකින් එක සාධක පරීක්ෂා කරලා. පළමුවෙන් අපිට තියෙනවා සලකන්න හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව කියන්නේ. හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව කියන්නේ පුතේ හෘදය හා පෙනහළු ආශ්‍රිත යෝග්‍යතාවය, නැත්තම් ස්වායු දැරීමේ හැකියාව කියනවා. යම්කිසි ක්‍රියාකාරකමක් අපිට දිගින් දිගටම කරගෙන යන්න, මහන්සියකින් තොරව කරගෙන යන්න මේ හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේදී ඕගොල්ලෝ දන්නවා අපි ක්‍රියාකාරකම් කරනකොට අපිට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. මේ ඔක්සිජන් ලබා ගත්තත් සමහරුන්ට යම්කිසි ක්‍රියාකාරමක් කරන්න අමාරු වෙනවා. ඔක්සිජන් ලබාගෙන දීර්ඝ වශයෙන් ක්‍රියාකාරකම් වලට අපි යෙදෙනකොට අපි කියනවා ඒක හෘදයාශ්‍රිත දැරීමේ හැකියාවක් අපිට තියෙනවා කියලා. මේ හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව නිකන් ඉඳලා අපිට ලබා ගන්න බෑ. එහෙනම් ඒක වැඩි දියුණු කරගන්න වෙනවා. හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව සංවර්ධනය සඳහා අපිට මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. ඒ මොනවාද කිව්වොත් පුතේ, කඩිසරව ඇවිදින්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඇවිදිනවට වඩා කඩිසරව ඇවිදිනවා. හැල්මේ දිවීම, ජොගින් කරනවා කියන්නේ ඕගලන්ට ඕන තරම් දකින්න හම් වෙනවා. ජොගින් පාත් තියෙනවා, ඒ කියන්නේ ජොගින් කරන්න වෙන්නුණු විවිධ මන්තිරු තියෙනවා. ඒ වගේ උදේට හවසට ඕගලොන් දැකලා ඇති ක්‍රීඩා පිටිවල මිනිස්සු එහෙම ඇවිදිනවා. ඒ වගේම බයිසිකල් පදින්න පුළුවන්, පිහිනන්න පුළුවන්, ස්වායු නර්තන ව්‍යායාම, ඇරොබික් එක්සර්සයිස්, ඒ වගේම ස්වායු ව්‍යායාම අපිට ඒ වගේ නිරත වීමෙන් අපේ හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව සංවර්ධනය කරගන්න පුළුවන් වෙනවා. පුතේ, මේ එක්සර්සයිස් නැත්තම් මේ ව්‍යායාම වල නිරතනම වගේම අපිට එදිනදා ජීවිතයේ කටයුතු වලදීත් මේ ස්වායු දැරීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඒ මොනවාද කිව්වොත් යන්ත්‍ර ශ්‍රෝත භාවිතා නොකර තමන්ගේ ශරීරයේ වෙහෙසා කරන ක්‍රියාකාරකම් වලින්. අපි හිතමු ලිෆ්ට් එකක් පාවිච්චි නොකර විදුලි සෝපානයක් පාවිච්චි නොකර අපිට පඩිපේලියක් නැගගෙන යන්න පුළුවන් ඉහළ තියෙන තට්ටුවකට. අන්න එතන ගොඩාක් අපේ ස්වායි දරීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන් ඒ පඩිපෙළිය නැගීමේදී. ඒ වගේම පිටි කෙටීම, මිරිස් සැඹරීම වගේ ක්‍රියාකාරකම් වලදී යන්ත්‍ර ශ්‍රුත්ත භාවිතා නොකර අපිට පුළුවන් නම් ඒ සඳහා මෝල් ගහක්, වංගෙඩියක්, ඒ වගේම මිරිස් ගලක් උපයෝගී කරගන්න ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඇයි අපි මේ හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව දියුණු කරගන්න ඕන? මෙන්න මේ යෝග්‍යතාවයේ වර්ධනය කරගැනීමෙන් පුතේ අපේ ඔක්සිජන් පරිවහනය දියුණු වෙනවා. ඒ වගේම අවම මහන්සියකින් වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පුතේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී නිපදවන අපද්‍රව්‍ය ඉක්මනින් බැහැර කරනවා. අපි ක්‍රියාකාරකම් කළේ දීමේදී ඉක්මනින් අපේ ශරීරයෙන් අපද්‍රව්‍ය බැහැර වෙන බව ඕගොල්ලෝ දන්නවා. ඒ වගේම මේද දහනය මගින් ශරීරයේ බර අඩු වෙනවා. අපිට නිරෝගිමත් සිරුරක්, ලස්සන සිරුරක් ලබා ගන්න මෙම යෝග්‍යතාවය වර්ධනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම පුතේ මානසික යහපැවැත්මකුත් ඇති වෙනවානේ. අපේ ශරීරයේ බර අඩුයි, අපේ ශරීරය ලස්සනයි. එතකොට මානසික යහපැවැත්මකුත් අපිට ඇති වෙනවා. ඒ වගේම ක්‍රීඩා ක්‍රියාකාරකම් වල දක්ෂතා වර්ධනය කිරීමටත් මේ හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව අපිට ඉවහල් වෙනවා. ඊළඟට අපි බලමු පුතේ ඊළඟ සාධකය ගැන. ඒ තමයි පුතේ පේශිමය දැරීමේ හැකියාව. පේශිමය දැරීමේ හැකියාව කියලා කියන්නේ පේශියකට හෝ පේශිකණ්ඩයකට අපේ ශරීරයේ පේශි අස්ථි වලින් සැදුම් ලත් කියලා ඕගොල්ලෝ දන්නවා. එතකොට මේ පේශියක තමයි අපේ ශක්තිය හිටන් ගබඩා වෙලා තියෙන්නේ. එතකොට මේ පේශියකට හෝ පේශිකණ්ඩයකට වෙහෙසකින් තොරව වැඩි කාලයක් චලන දැක්වීමට ඇති හැකියාව. පේශියකට හෝ පේශිකණ්ඩයකට වෙහෙසකින් තොරව වැඩි කාලයක් චලන දැක්වීමට ඇති හැකියාව. අපි ඒකට කියනවා පේශිමේ දැරීමේ හැකියාව. පේශියකට දරාගෙන ඉන්න පුළුවන් කියන එක. ඒක අපි ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී ගත්තොත් අපි දන්නවා ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී සාමාන්‍යයෙන් ක්‍රියාකාරකමක් වැඩිපුර වේලාවක් කරන්න සිදුවෙන වෙලාවල් තියෙනවා. පුෂප්ස් ක්‍රියාකාරකම් ගත්තොත් අපිට පේශියට දරා ගන්න පුළුවන් වෙනවා. පුෂප් ක්‍රියාකාරකමේදී අත් දෙකෙන් අපේ ශරීරයේ යම් ප්‍රතිරෝධයක් අපි ඉහළට ඔසවලා තියෙනවා. බාහිර ප්‍රතිරෝධයක් ඉහළට එසවන්න අපිට ඒ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපි කියනවා පුතේ පේශිමය දැරීමේ හැකියාව කියලා. මේ අපි ඒ ශරීරයේ බර යොදාගෙන කරන ක්‍රියාකාරකම් ගැනනේ. පුෂප්ස් ව්‍යායාම කියන්නේ ශරීරයේ බර යොදාගෙන කරනු ලබන ක්‍රියාකාරකම්. මෙහිදී පුතේ අපි තව කරනවා ශරීරයේ බර යොදාගෙන විවිධ පැනීම් ක්‍රියාකාරකම්, පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන ඩිප්ස් ක්‍රියාකාරකම්, වැල්ලේ දිවීම, බයිසිකල් පැදීම, කඳු නැගීම. මෙන්න මේ ක්‍රියාකාරකම් කරනකොටත් අපේ පේශිවලට මේ ක්‍රියාකාරකම් දරාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක අපි එදිනෙදා ජීවිතයට ගත්තොත් එදිනෙදා ජීවිතයේදී පඩිපෙලක් නැගීම, වත්ත පිටියේ වැඩ කිරීම, පිටි කෙටීම, ලිඳකින් වතුර ඇදීම, දරපැලීම යන ක්‍රියාකාරකම් වලදීත් අපිට මේ පේශිමය දරා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැති කෙනෙකුට මේ වැඩ කරන්න බෑ. ඒක නිසා පේශිමය දැරීමේ හැකියාව අපි දියුණු කරගන්න ඕන වෙනවා. කොහොමද මේ පේශිමය දැරීමේ හැකියාව සංවර්ධනය කරගන්නේ අපි? මහන්සියෙන් තොරව ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන. මහන්සියෙන් තොරව වැඩි කාලයක් බර වැඩක නිරත වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අඩු වෙහෙසකින් වැඩි කාර්ය ප්‍රමාණයක් කිරීමටත් හැකියාව තියෙනවා. අපි දැන් එතකොට කතා කරා සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා වලදී කතා කරන්න ඕන මාතෘකා දෙකක්. අපි බලමු එතකොට තුන්වෙනි සාධකය මොකක්ද කියලා. ඒ තමයි පුතේ පේශිමය ශක්තිය. මාංශ පේශියක් හෝ පේශිකණ්ඩයක් යම් ප්‍රතිරෝධයකට එරෙහිව ජනනය කරන බලයේ ප්‍රමාණයට අපි කියනවා පේශිමය ශක්තිය කියලා. මාංශ පේශියක් හෝ පේශිකණ්ඩයක් යම් ප්‍රතිරෝධයකට එරෙහිව ජනනය කරන බලයේ ප්‍රමාණයට අපි කියනවා පේශිමය ශක්තිය කියලා. දැන් උදාහරණයක් වශයෙන් පැහැදිලි කරගත්තොත් බර එසවීම, බරක් තල්ලු කිරීම, අපිට ප්‍රතිරෝධයක් තියෙනවා මෙතන. තල්ලු කරන්න, ඔසවන්න බරක් තියෙනවා. ඒක අපි ප්‍රතිරෝධයක් කියලා හඳුන්වනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට එයට එරෙහිව ජනනය කරන්න තියෙන බලයේ ප්‍රමාණයක් තියෙනවා. අන්න එයට අපි කියනවා පුතේ පේශිමය ශක්තිය කියලා. දැන් අපි බලමු පේශිමය ශක්තිය වර්ධනය සඳහා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියලා. මේකට අපිට කරන්න පුළුවන් පුතේ උපදේශකයෙකු යටතේ බර ඉසරීමේ ක්‍රියාකාරකම් වල නිරත වීම. ඒ වගේම විවිධ පැනීමේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න පුළුවන්. පුෂප් ක්‍රියාකාරකම්, ඩිප්ස් ක්‍රියාකාරකම්, බර උපකරණ විසිකිරීමෙන් අපිට පේශිමය ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඔය කාය වර්ධන ආයතනවලත් අපේ පේශිමය ශක්තිය, පේශිමය දැරීමේ හැකියාව වැනි සාධක දියුණු කරනු ලබනවා. මේ පේශිමය ශක්තිය වර්ධනය කරගෙන වර්ධනය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා අපි සලකලා බලමු. ඒ තමයි පුතේ, මාංශ පේශය හා රුධිරනාල මනා ලෙස වර්ධනය වීම, මාංශ පේශවල ක්‍රියාකාරීත්වය වර්ධනය වීම, ඒ වගේම පේශවලින් වැඩි බලයක් ජනනය කිරීමට හැකිවීම, මාංශ පේශවල හා සන්ධිවල මනා ක්‍රියාකාරීත්වයක් ඇතිවීම, ඒ වගේම තමයි ලස්සන සිරුරක් මනා පෙනුමක් අපිට ලැබෙනවා, චලන සමාජයෝජනය වැඩි දියුණු වෙනවා, ඒ වගේම නිවරදිරියව පවත්වා ගන්නත් මේ පේශිමේ ශක්තිය වැදගත් වෙනවා. ඒ වගේම පුතේ අනතුරු වලින් වැළකී සිටීමටත් අපිට මේ පේශිමේ ශක්තිය වැදගත් වෙනවා. එදින්දා ජීවිතයේ ක්‍රියාකාරකම් වලින් උනත් මේවා වර්ධනය කරගන්න පුළුවන්. ලින්දකින් වතුර ඇදීම, බඩු පිරවු විල්බැරවුවක් තල්ලු කිරීම, බර උපකරණ තල්ලු කිරීම වැනි ක්‍රියාකාරකම් වලදීද අපේ පේශිමේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු දැන් ඊළඟට හතරවන සාධකය මොකක්ද කියලා. අපි මේක නමේ වසරදී පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා පුතේ. ඒක තමයි නම්‍යතාවය. නම්‍යතාවය කියලා කියන්නේ පුතා සන්ධියක් වටා චලනීය වීමේ හෝ ඇදීමේ පරාසය. සන්ධියක් වටා චලනීය වීමේ හෝ ඇදීමේ පරාසය. ඒකට අපි නම්‍යතාවය කියලා කියනවා. අපි විවිධ ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් වලදී අපිට නැමෙන්න, දිගෑරෙන්න නේ, යම් බිම තියෙන යමක් ගන්න සිදු වෙනවා, ඇදිලා යමක් ගන්න සිතනවා, මේ වගේ අවස්ථාවලදී අපිට නම්‍යතාවයේ බෙහෙවින් ප්‍රයෝජන වෙනවා. අන්නේ නම්‍යතාවයේ වර්ධනය කරගන්න මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වල අපිට නිරත වෙන්න පුළුවන්. ඇදෙන සුළු ව්‍යායාම් ස්ට්‍රෙචින්, ඇදෙන සුළු ව්‍යායාම් වල නිරත වෙන්න පුළුවන්. ඒ වගේම යෝගී ව්‍යායාම, ගොඩාක් වැඩි වශයෙන් පිරිස මේ කාලයේදී යෝගී ව්‍යායාම් වල යෙදিলা තියෙනවා. ඒ වගේම ජිම්නාස්ටික් ක්‍රියාකාරකම් වල ඕගොල්ලෝ දැකෙනවා ශාරීරික කොපමණ ප්‍රමාණයක් ඇදෙනවද කියලා. මෙන්න මේ වගේ අවස්ථාව වගේම පිහිනීම, බැලේ ක්‍රියාකාරකම් වලිනුත් අපිට මේ නම්‍යතාවය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ගෙදර දොරේ වැඩ කටයුතු වලට පුතේ නම්‍යතාවය අවශ්‍ය වෙනවද අපි කතා කරා. ඊම නාද දර පැලීම, වතුර ඇදීම, ගෙවත්තේ වැඩ කිරීම අපිට අපේ චලන වටා වැඩි වෙලාවක් වැඩි පරාසයක අදින්න සිදුවෙනවා මේ ක්‍රියාකාරකම් කරනකොට. එහෙනම් අපි බලමු මොනවාද මේ නම්‍යතාවයේ වර්ධනය කර ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන කියලා. සන්ධි උපරිම ක්‍රියාකාරී මට්ටමකට පැවතීම, සන්ධි ආශ්‍රිත ආබාධ අවම වීම, සමබරතාවය රැකීමට උපකාරී වීම, ඒ වගේම නිවරදි ඉරියව් වැඩි දියුණු කිරීම වගේ ප්‍රයෝජන අපිට ලැබෙනවා නම්‍යතාවය වර්ධනය කර ගැනීමෙන්. හරි, ඊළඟට අපි බලමු අවසාන සාධකය. මොකද්ද මේ අවසාන සාධකය? ශාරීරික සංයුතිය. ශාරීරික සංයුතිය යම්කිසි සංයුතියකින් යුක්ත වීමේ පුද්ගලයෙකුගේ ශරීරය අපි දන්නෝ ජලය, ප්‍රෝටීන්, ඛනිජ ලවණ, මේද වගේ සියලුම කොටස් වල එකතුවකින් හැදිලා තියෙන එකට අපි කියනවා ශාරීරික සංයුතිය කියලා. පුද්ගලයෙක්ගේ ශාරීරික සංයුතිය එහෙනම් කොයි වගේද පුතේ? ජලය, ප්‍රෝටීන, ඛනිජ ලවණ, මේද ආදිය එකතුව නිර්මාණය වෙලා තියෙන එකට අපි කියනවා ශාරීරික සංයුතිය කියලා. මේ මේදමය සංයුතිය පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේදමය සංයුතියයි මේ ශාරීරික සංයුතිය පුතේ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. මේදමය සංයුතිය හා මේදමය නොවන කොටස් වල සංයුතිය කියලා. මේදමය සංයුතිය කියලා කියන්නේ පුතේ ශරීරයේ තැම්පත් වෙලා තියෙන මේදවල ප්‍රමාණය. මේදමය නොවන සංයුතියට අයිති වෙන්නේ පුතේ අස්ථි, පේශී, සම, ජලය ආදී කොටස්. ගැහැණු අයගේ ගත්තොත් මේ මේදමය සංයුතිය 30-35 අතර වෙනවා. පිරිමි අයගේ, පිරිමි පුද්ගලයන්ගේ මේක 20-25 අතර වෙනවා. ඒ වගේම වර්තමානයේ මේ මේදමය සංයුතියෙන් වැඩිවීමෙන් අපි බොහෝ නොවන රෝග තත්ත්වවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා හොඳ ශාරීරික සංයුතියක් පවත්වා ගැනීම අපි සියලු දෙනාටම වැදගත් වෙනවා. අපි බලමු පුතේ මේ ශාරීරික සංයුතිය පවත්වා ගැනීමට අනුගමනය කරන්න ඕනේ ක්‍රියාකාරකම් මොනවද කියලා. ප්‍රමාණවත් සමබල ආහාර වේලක් ලබා ගැනීම, අධික සීනි, ලුණු, තෙල් අඩංගු ආහාර අවම කිරීම, අවම වශයෙන් දිනකට මිනිත්තු 30ක්වත් ස්වායු ව්‍යායාම හෝ ක්‍රීඩාවල නිරත වීම, මත්ද්‍රව්‍ය භාවිත නොකිරීම, නිසි ප්‍රමාණයට විවේකයෙන් නිඳ ලබා ගැනීම, හැකි සෑම විටම යන්ත්‍ර ශ්‍රුත්ත භාවිත නොකර තමන්ගේ අපි විසින් මේ කටයුතු ක්‍රියා කර ගැනීම, මේ වගේ අපිට පුළුවන් අපේ ශාරීරික සංහිතිය යහපත්ව පවත්වා ගන්න. මේ ශාරීරික සංහිතිය යහපත්ව පවත්වා ගත්තොත් අපිට ප්‍රයෝජන ගොඩක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි නිරෝගීමත් වීම, ශරීරය කාර්යක්ෂම වීම, ආබාධ වලට ගොදුරු නොවීම, ඒ වගේම බෝනෝන රෝග වැළදීම අවම වීම, මනා ශාරීරික පෙනුමක් ලැබීම වගේ දේවල් අපිට ලැබෙනවා. පුතේ දැන් අපි 10 වසරකට අදාළව සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාවයේ යටතේ සාධක පහක් ගැන කතා කරා. ඔයාලා පැන්සලක් පෑනක් ළඟ තියෙනවා නම් අරගෙන ලියාගන්න. මෙන්න මේකෙදි ඕගොල්ලෝ වැඩි වශයෙන්ම දැනගන්න ඕනේ මොකද්ද යෝග්‍යතාවය කියලා කියන්නේ. ඒ වගේම සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක පහ ගැන දැනගන්න ඕනේ. ඒ වගේ හැඳින්වීමක් ගැන දැනගන්න ඕනේ. ඒ වගේම ඒවා සංවර්ධනය කරන ක්‍රියාකාරකම් මොනවාද කියලා දැනගන්න ඕනේ. ඒ විදිහටම ඒවා දියුණු කර ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගත්තාම ඔයාලට මේ පාඩම හොඳින් කරගෙන යන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු අපේ 11 වසරට નિયમિત ඊළඟ සාධකය ගැන. ඒ මොකද්ද පුතේ? චාලක දක්ෂතා ආශ්‍රිත යෝග්‍යතාවය. අපි දන්නවා පුතේ අපේ පාසලදී වගේම ගෙදර දොරදීත් අපි වැඩි ප්‍රමාණයක චාලක ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. පාසලේදී ක්‍රීඩා වගේ දේවල් වලදී, ඒ වගේම ගෙදර දොර වැඩ කටයුතු වලදීත් අපිට චාලක ක්‍රියාකාරකම් අවශ්‍ය වෙනවා. මේ චාලක ක්‍රියාකාරකම් ආශ්‍රිත දක්ෂතා යෝග්‍යතා සාධක සලකා බලනකොට අපිට චාලක දක්ෂතා ආශ්‍රිත යෝග්‍යතා සාධක හයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි පුතේ ජවය, උලංගිතාව, සමායෝජනය, සමබරතාවය, වේගය සහ ප්‍රතික්‍රියා වේගය. නැවතවතක් බැලුවොත් ජවය, උලංගිතාවය, සමායෝජනය, සමබරතාව, වේගය සහ ප්‍රතික්‍රියා වේගය. දැන් අපි මේකත් එකින් එක සලකලා බලමු. පළවෙනි එක තමයි පුතේ ජවය. ජවය කියලා කියන්නේ වේගවත්ව ෂණිකව පේශි බලය මුදා හැරීමට ඇති හැකියාව. වේගවත්ව ෂණිකව පේශි බලය මුදා හැරීමට ඇති හැකියාවට අපි කියනවා ජවය කියලා. මෙන්න මේ වේගවත්ව ෂණිකව පේශි බලය මුදාහරින අවස්ථාවලට නිදසුන් විදිහට අපිට ගන්න පුළුවන් බර ඉසලීමේ ක්‍රියාකාරකම්, ස්නැච් එක, පවර් ක්ලීන් එක වගේ බර ඉසලීමේ ක්‍රියාකාරකම් වගේම මලල ක්‍රීඩාවලදී යගුලිය දුරපැනීම. ඔයාලට අපි මුල පාඩම් වලදී අපි කතා කරලා තියෙනවා යම් කිසි උපකරණයක් මුදා හැරීමට හෝ අපි යම් කිසි ක්‍රීඩාවක, ඒ කියන්නේ දුරපැනීම, උසපැනීම වගේ ක්‍රියාකාරකම් වගේ ක්‍රීඩාවල නිරත වෙනකොට උසපැනීමේදී නැත්නම් අපි නික්මීමේ වේගය, කෝණය සහ උස බලපානවා අපේ දුර කෙරෙහි සහ උස කෙරෙහි. ඒ වගේම යගුලිය කවපෙත්ත හෙල්ල වගේ ඉසව්වල නිරත වෙනකොට මුදා හැරීමේ වේගය, මුදා හැරීමේ කෝණය සහ මුදා හැරීමේ උස බලපානවා. අන්න එතකොට මේ පේශි බලය වේගවත්ව යෙදුවොත් අපිට වැඩි දක්ෂතාවයක් පෙන්වීමට හැකි වෙනවා. ඊළඟ උදාහරණ තමයි පුතේ අපි නික්මීම් පූර්වකදී නික්මෙන වේගය. අපි මොනතරම් ජවයක් යොදලාද ඒකෙන් නික්මෙන්නේ. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රහාරය මේකට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් වෙනවා. අපි එතකොට කතා කරා ජවය කියන්නේ මොකද්ද, ඒකට බලපාන උදාහරණ ගැන. ඒ වගේම පුතේ මේ ජවයේ දියුණු කරගන්න අපිට මෙඩිසින් බෝල අභ්‍යාස කරන්න පුළුවන් වෙනවා. මෙඩිසින් බෝලය කියලා කියන්නේ පුතේ යම් කිසි එක එක බරවලින් තියෙනවා, මේක කිලෝ 1 සිට කිලෝ 10 දක්වා වගේ අපිට දැක ගන්න පුළුවන්. ඊටත් වඩා බර දේවල් තියෙනවා. මෙඩිසින් බෝල ක්‍රියාකාරකම් වලදී චෙස් පාස් එක නැත්තම් පපු යවුමින් මෙඩිසින් බෝලේ ඉදිරියට විසිකිරීම මේ ජවයේ දියුණු කරන්න වඩාත් ප්‍රයෝජන වෙනවා. ඒ වගේම විවිධ පැනීමේ අභ්‍යාස, වම් පාදයෙන් පනින්න පුළුවන්, දකුණු පාදයෙන් පනින්න පුළුවන්, කුන්දුවෙන් පනින්න පුළුවන්, පාද දෙකෙන්ම පනින්න පුළුවන්, ඒ වගේ පැනීම් වල හිටිතුර පනින්න පුළුවන්, ඒ වගේ පැනීම් ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අපිට අපේ ජවය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු පුතේ ඊළඟට දෙවනි සාධකය මොකද්ද කියලා. දෙවනි සාධකය තමයි පුතේ උලැංගිතාවය. උලංගිතාවය කියලා කියන්නේ දිශා පහසුවෙන් වෙනස් කරමින් ෂණිකව හා සුමටව ඉරියව් ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව. දිශා පහසුවෙන් වෙනස් කරමින් ෂණිකව හා සුමටව ඉරියව් ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාවට අපි කියනවා උලංගිතාවය කියලා. අපි මේක ක්‍රීඩා ඉසව්වක් නැත්තම් අපි ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී පැහැදිලි කර ගැනීම කරගත්තොත් ෆුට්බෝල් ක්‍රීඩාව සැලකිලට ගන්න. ඒ ෆුට්බෝල් ක්‍රීඩාවට අපි දන්නවා පන්දුව රැගෙන යන ක්‍රීඩකයා එක් එක් දිශාවලට බෝලය තමන්ගේ ප්‍රතිවාදියාගෙන් රැකගෙන අරගන්න අපිට වේගෙන් එහාට මෙහාට හැරෙන්න සිදු වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී අපිට පේනවා දිශා පහ එක එක ආකාරයට වෙනස් කරනවා. ඒක පහසු වෙනුත් කරනවා. ඒ වගේම තමයි ප්‍රතිවාදියත් තමන්ගේ අනිත් ප්‍රතිවාදියත් බෝලය අරගෙන යන එක වළක්වන්න ඔහුත් ඔහුගේ දිශාව එහාට මෙහාට වෙනස් කරනවා. මෙන්න මේ වගේ හොඳ හැකියාවක් තියෙනකොට අපි කියනවා උලංගිතාවය අපිට හොඳින් තියෙනවා කියලා. ඒ වගේම තමයි පොතේ රග ක්‍රීඩාවෙත් දකින්න හම්බෙනවා. බාස්කට්බෝල් වගේ ක්‍රීඩාවලත් බෝලේ රැගෙන යාමේදී බෝලය බම්ප් කර කර යාමේදී අපිට ප්‍රතිවාදියාගේ මිදිලා එහෙට මෙහෙට බෝලේ රැගෙන යන්න වෙනවා. එතකොට දිශා පහසුවෙන් වෙනස් කිරීමක් අපිට එතන දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම මලල ක්‍රීඩාවේදී හෙල්ල විසි කිරීම ගත්තොත් අවතීර්ණ ධාවනයක් වුණා හරස්පා තබනවා හෙල්ල පසුපසට අදිනවා. මේ වගේ දිශා පහසුවෙන් වෙනස් කරන්න ඕනේ. මේකට අපි කියනවා පුතේ උලංගිතාවය කියලා. එතකොට අපිට උලංගිතාවයට උදාහරණ ගන්න පුළුවන් මොනවාද? ෆුට්බෝල් ක්‍රීඩාව, බාස්කට්බෝල්, ඒ වගේම රග, හොකි, ඒ වගේම මලල ක්‍රීඩා ඉසව්වල හෙල්ල විසි කිරීම වගේ කඩුල පැනීම වගේ ඉසව් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් වෙනවා. අපි බලමු දැන් පුතේ කොහොමද මේ උලංගිතාවය දියුණු කරගන්නේ කියලා. සික්සැග් ව්‍යායාම නැත්නම් අක්වක් ධාවනය. පෙළ පොතේ 160 පිටුවේ තියෙනවා පුතේ මේ අක්වක් ධාවනය. යම් කිසි බාධක තියලා අක්වක් ධා සික්සැග් ක්‍රමයට ඕගොල්ලෝ ඔක්කොම දන්නවා සික්සැග් ක්‍රමයට දුවන්නේ කොහොමද කියලා. ඒ විදිහට අපිට දුවන්න පුළුවන් වෙනවා. ඒ වගේම ෂටල් ධාවනය. ෂටල් ධාවනය කියලා කියන්නේ පුතේ අපේ ඉදිරියේ තියෙන අපි හිතමු ඉරි ටිකක් තියෙනවා කියලා මේ ඒකත් 14-5 රූපෙන් හොඳින් පැහැදිලි කරලා තියෙනවා. රේඛා හත හරස් රේඛා හතරක් තියෙනවා. ඒකෙදි A සිට B දක්වා දුවනවා නැවත Aට එනවා, A සිට C දක්වා දුවනවා නැවත Aට එනවා, A සිට D දක්වා දුවනවා නැවත Aට එනවා. අන්න අපි ඒකට කියනවා ෂටල් ධාවනය කියලා. මෙන්න මේකිනුත් දිශා පහසුවෙන් වෙනස් කිරීමෙන් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු පුතේ ඊළඟ සාධකය ගැන, තුන්වෙනි සාධකය ගැන. ක්‍රියාකාරකමක් සුමටව හා නිවරදිව ඉටු කිරීම සඳහා ඇසීම දැකීම වැනි සංවේදන හා ශාරීරික අවයව එක්ව යොදා ගැනීමට ඇති හැකියාවට අපි කියනවා සමායෝජනය කියලා. සමායෝජනය කියලා කියන්නේ පුතේ නිවරදිව සුමටව ක්‍රියාකාරකම් ඉටුකරන්න ඇසෙන එකත් අපි ප්‍රයෝජනෙට ගන්නවා, දකින එකත් ප්‍රයෝජනෙට අරගෙන ශාරීරික අවයව ඒවත් එක්ක යොදාගෙන කරන දේට අපි කියනවා සමායෝජනය කියලා. දකින්නවා, ඒකට අපි ප්‍රතික්‍රියා දක්වනවා, ඉක්මනින් ක්‍රියාකාරකම් වේදනා. හොඳටම පැහැදිලි පුතේ අපිට බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, අර වේගෙට එන පිහාට පන්දුව නැත්නම් ෂටල් කොක් එක නැත්නම් ටේබල් ටෙනිස් බෝලය අපි වේගවත් අපි හිතනවටත් වඩා වේගෙන් එනකොට අපි ඇසීම ටක් ගාලා ඇහෙන සද්දෙන් අපි ඇසීම වැනි ක්‍රියාකාරකම්. එතකොට දැකීම අපි බෝලේ එන විදිය බලලට ඒ අවස්ථාවට අපි ෂණිකව ප්‍රතිචාර දක්වන ඕගොල්ලෝ දෙකල් තියෙනවා. එතකොට අපිට ඒකට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් පුතේ ටේබල් ටෙනිස්, ස්කොෂ්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩා. මේ වලට ඇසීම දැකීම වැනි සංවේදන හා ඒකම ශාරීරික අවයව එක්ව යොදා ගැනීමක් දකිනවා. දකින්න පුළුවන් වෙනවා. එතකොට පුතේ මේ සමායෝජනය කියලා කියන්නේ ඇසීම දැකීම වැනි ක්‍රියාකාරකම් එක්ව ශාරීරික අවයව එක් යොදා ගැනීමට ඇති හැකියාව. අපි බලමු දැන් මේක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා. ඉනිමං ධාවනයේ දිවීම. අපි අර ගෙවල් වල හලට නගින ඉනිමං වල දුවලා මේක දියුණු කරන්න බෑ. ඒක පරිස්සමින් කරන්න ඕනේ. ඊට වඩා අපිට මේ ඉනිමං ධාවනය කියන්නේ ඉනිමඟක් වගේ අපේ ක්‍රීඩා උපකරණයක් තියෙනවා. ඒකෙන් අපිට අනතුරු එහෙම සිදු වෙනවා අඩුයි. ඒකෙදී අපිට ඉනිමං ධාවනයේදී එක කොටුවකට එක මේ පියවර බැගින් තබ තබ වේගෙන් එක තැන වේගවත්ව දුවන්න පුළුවන් වෙනවා. එතකොට අපි දකින්නත් ඕනේ ඒක අපේ ශාරීරික අවයව එක්ව යොදා ගන්නත් ඕනේ. ඒ වගේම අපිට පුළුවන් එක් කොටුවකට පාද දෙකම තියෙනවා, අනිත් කොටුවේට යනකොට පාද දෙක ඒට පිටින් තියෙනවා. ඒ වගේ අපි ක්‍රියාකාරකමක් 14-8 රූපයෙන් 163 වෙනි පිටුවේ අපේ 11 පෙළ පොතේ දකින්න පුළුවන් වෙනවා. ඉන්න ඒ වගේ ක්‍රියාකාරකම් වල පුතේ අපිට දුවන්න පුළුවන් වෙනවා. එතකොට අපි කතා කරා දැන් සමායෝජනය දියුණු කිරීමේ අභ්‍යාස පිළිබඳව. අපි බලමු ඊළඟ සාධකයේ වෙන සමබරතාවය පිළිබඳව. සමබරතාවය කියලා කියන්නේ පුතේ නිශ්චලව සිටීමේදී හෝ චලනය වීමේදී සිරුර පාලනය කර ගැනීමට හෝ පවත්වා ගැනීමට ඇති හැකියාවට අපි කියනවා සමබරතාවය කියලා. මෙන්න මේකෙදි පුතේ අපිට මුලින්ම මතක් වෙනවා ජිම්නාස්ටික් ක්‍රීඩාව. ජිම්නාස්ටික් ක්‍රීඩාවට වැඩි වශයෙන් සමබරතාවය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පුතේ බැලේ ක්‍රියාකාරකම්. කරාටි ක්‍රීඩාවේදී ගත්තත් අපිට සමබරතාවය අවශ්‍ය වෙනස් අවශ්‍ය වෙන සටන් කලාවදී යම්කිසි ප්‍රතිවාදියෙකුට පහරක් එල්ල කරලා ඒ විදිහටම අපිට නැවත ස්ථානගත වෙන්න අපිට සමුද සමබරතාවයක් තියෙන්න ඕනේ. ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී සමබරතාවය නැතිව ගියොත් අපිට හොඳ දක්ෂතාවයක් පෙන්වන්න කරන්න බැරි වෙනවා. ඉතින් සමබරතාවය අපේ එදිනදා ජීවිත කටයුතුවලදීත් අපිට සමබරතාවය ඕන වෙනවා. බයිසිකලයක් පදින්න ගත්තොත් ෆුඩ් සයිකල් එකක් පදින්න ගත්තොත් අපිට සමබරතාවය ඕන වෙනවා. අපි බලමු දැන් මොනවාද සමබරතාවය දියුණු කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා. අපේ පාචල නැටත ගැන අපි කතා කරන උඩ පැන වට භාගයක් කැරකෙවීම යටතේ කතා කරනවා. අපි කැරකෙවීම යටතේ කතා කරනවා පුතේ උඩ පැන වට භාගයක් කැරකැවි පතිත වීම, උඩ පැන සම්පූර්ණ වටයක් කැරකැවි පතිත වීම, තනි පාදයෙන් සිටගෙන කඳ ඉදිරියට නැමීම වගේ ක්‍රියාකාරකම් වලින් අපිට පුළුවන් වෙනවා පුතේ මොකද්ද සමබරතාවය දියුණු කරන්න. රයිට්. අපි දැන් ඊළඟට බලමු ඊළඟ සාධකය ගැන. ඒ තමයි පුතේ වේගය. වේගය කියලා කියන්නේ අවම කාල පරාසයක් තුල උපරිම ලෙස චාලක ක්‍රියාකාරකම් සිදු කිරීමට ඇති හැකියාව. අවම කාල පරාසයකින් උපරිම චාලක ක්‍රියාකාරකම් සිදු කිරීමට ඇති හැකියාවට අපි වේගය කියලා කියනවා. දැන් අපි මීටර් 100 ගත්තොත් මීටර් 100 අඩුම කාලෙකින් දුවන කෙනානේ ජයග්‍රහණය කරන්නේ. එතකොට අවම කාල පරාසයකින් එයා වැඩි දක්ෂතාවයක් පෙන්වලා තියෙනවා. එතකොට අපිට දැක ගන්න පුළුවන් වෙනවා පුතේ මීටර් 100 200 104 වගේ ක්‍රියාකාරකම් වලදී අවම කාලයකින් උපරිම දක්ෂලා පෙන්වලා තියෙනවා. ඒවා වේගවත් ක්‍රියාකාරකම් ලෙස අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු වකින්න, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු අතර දිවීම, ඒ වගේදී වේගවත්ව ෂණිකව තමන්ගේ ක්‍රියාකාරකම් දැක්කොත් අපිට උපරිම දක්ෂතාවලට යන්න පුළුවන් වෙනවා. අපි බලමු එහෙනම් දැන් මේ වේගය දියුණු කරගන්න සුදුසු ක්‍රියාකාරකම් මොනවද කියලා. මීටර් 30ක් පමණ වේගයෙන් දිවීම, මීටර් 30ක වගේ වේගවත්ව දිවනවා. ඒ වගේම මද බෑවුම් ප්‍රදේශවල පහළට දුවනවා. පන්දුවක් ඉදිරියට පොළොව දිගේ යවලා පන්දුව පසපස දිවනවා. ඒ වගේම අපිට පුළුවන් වෙනවා පුතේ වේගය දියුණු කරගන්න. අපි දැන් බලමු පුතේ චාලක දක්ෂතා ආශ්‍රිත යෝග්‍යතාවයේ දියුණු කරන්න ඕනේ අවසන් සාධකය ගැන. ඒ තමයි පුතේ ප්‍රතික්‍රියා වේගය. ප්‍රතික්‍රියා වේගය කියලා කියන්නේ පුතේ බාහිරින් ලැබෙන උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීමේ ශීඝ්‍රතාවය. බාහිරින් ලැබෙන උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා ප්‍රතික්‍රියා වේගය කියලා. මෙන්න මේකෙදි අපිට ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු අසල පන්දු රකින්න හොඳ ප්‍රතික්‍රියා වේගයක් තියෙනවා. ඒ වගේම පා පන්දු හොකී වැනි ක්‍රීඩාවල ඉන්න ගෝල් එක රකින්න කෙනාටත් හොඳ ප්‍රතික්‍රියා වේගයක්. කොයි විදිහටද බෝලේ එන්නේ කියලා ටක් ගාලේ පැත්තට පනින්න ඕනේ. ඒ වගේම කෙටි දුර ධාවන ආරම්භයේදී අපි යා නැත්තම් වේන් යා කියනකොට නැත්තම් වෙඩි හඬට ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඒව තමයි පුතේ අපේ ප්‍රතික්‍රියා වේගයට දෙන්න පුළුවන් උදාහරණ. අපි දැන් බලමු ප්‍රතික්‍රියා වේගය දියුණු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් මොනවද කියලා. ඔගලොන් ඔක්කොම දන්නවා මීයෝ මීමෝ ක්‍රීඩාව. ඒවට හොඳින් සවන්දේද මීයත් මීමෝද කියන්නේ නැත්තම් මීයෝද කියන්නේ කියලා බලලා ඒ අදාළ පැත්තට අපි ගිහිල්ලා දුවන්න ඕන. එතකොට ඒ ක්‍රීඩාවෙන් අපිට පුළුවන් ප්‍රතික්‍රියා වේගය දියුණු කරන්න. ඒ වගේම ආරම්භක රේඛාවක් ආසන්නේ බිම දිගා වෙලා ඉන්නවා ගුරුවරයාගෙන් ලැබෙන සංඥාවට අනුව එක්ක හිටගෙන දුවනවා, නැත්නම් අපි බිම දන ගහගෙන ඉන්නකොට ගුරු සංඥාවට අනුව ඉදිරියට වේග නැගිටලා ඉදිරියට වේගෙන් දියනවා. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වලින් අපිට ප්‍රතික්‍රියාව පුතේ ප්‍රතික්‍රියා වේගය දියුණු කරන්න පුළුවන් වෙනවා. දැන් පුතේ අපි කතා කරා 10-11 ශ්‍රේණි වලට අදාළව සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සහ චාලක දක්ෂතා ආශ්‍රිත යෝග්‍යතා සාධක මොනවද කියලා. මේකදී මතක තියාගන්න පුතේ සියලු දේවල් වල හැඳින්වීමක් අවශ්‍ය වෙනවා. මොන මොන ක්‍රීඩාවලටද මේ දේවල් බලපාන්නේ, මොන දේවල් වලදීද අපි ජීවිතේ කොයි ආකාරයටද මේවා ප්‍රයෝජනෙට ගන්නෙ. ඒ වගේම මේවා දියුණු කරගන්න අභ්‍යාස මොනවද, ඒ දියුණු කරගන්න අභ්‍යාස වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි කතා කරා. මතක තියාගන්න දරුවනේ, ඔයාලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට දීලා තියෙන පෙළපොතේ අභ්‍යාස කරන්න ඕනේ. මං හිතනවා ඔයාලට මේ පාඩම හොඳින් රුකුලක් වෙන්නේ නැති කියලා. එහෙනම් අපිට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මං නියදෙනවා. ආයුබෝවන්.
එතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍යම විද්‍යාලයේ වාසනා ඩිසිල්වා ගුරු මෑණියන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.